හොඳයි ආදරණීය දුවේපති, අද අපි ඔබත් එක්ක එකතු වෙලා සිටින්නේ පෙරදිග සංගීතයේ 10 ශ්‍රේණියට අදාළ 3-2 නිපුණතාවයේ ශ්‍රී ලංකාවේ සංගීතයේ උන්නතියට දායක වූ මෙරට සංගීතඥයින් අගය කරමින් ඔවුන්ගේ නිර්මාණ රසවිඳීම කියන පාඩම් ඒකකය හා සම්බන්ධ කරුණු කාරණා ඉගෙන ගැනීමටයි. ශ්‍රී ලංකාවේ ජන සංගීතය සහ ඒ හා සම්බන්ධ නිර්මාණකරණයට දායක වූ දේශීය සංගීතඥයින් කිහිප දෙනෙකු පිළිබඳ අද අපි ඔබලාට කියලා දෙනවා. ඉතින් පළමුවෙන්ම අපි හඳුනාගනිමු මේ කවුද මේ සංගීතඥයින් කියලා.
නම් වශයෙන් සඳහන් කළොත් WB මකොළලූ මහතා, ඒ වගේම සීද S කුලතිලක මහතා, ලයනල් රන්වල මහතා සහ රෝහණ බැද්දගේ මහතා.
ඉතින් ආදරණීය දුවේපුතේ, මොවුන් අතරින් දේශීය ජන සංගීතයේ සහ නිර්මාණ පිළිබඳ පුරෝගාමී වූ පළමු පුද්ගලයා ලෙස අද අපි ඔබට හඳුන්වා දෙන්නේ මුලින්ම WP මකුලොළුව මහත්මයා ගැන.
ඉතින් දරුවනේ, මේ මකුලොළුව සූරීන් වර්ෂ 1922 පෙබරවාරි මස 17 දින මහනුවර හාරිස්පත්තුව කියන ප්‍රදේශයේ ඉඩමේ ගම නම් ග්‍රාමයේ තමයි උපත ලැබලා තියෙන්නේ.
ඊට පසුව ඉඩමේගම රජයේ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබන මෙතුමා ද්විතීක අධ්‍යාපනය ලබන්නේ කටුගස්තොට රාහුල විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය යන විද්‍යාල දෙකෙන්.
දුවේ පුතේ, මෙතුමා සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස සේවය කරන අතරතුරේදී නර්තනයට හා සංගීතයට පැවති දැඩි ආශාව නිසාවෙන්ම WB මකොළලුව මහතා භාරතයේ විශ්වභාරති විශ්වවිද්‍යාලය, නැතිනම් වර්තමානයේ ශාන්තිනිකේතනයේ නමින් හඳුන්වන රබින්ද්‍රනාත් ටාගෝර්තුමාගේ මෙම විද්‍යායතනයට ඇතුළත් වෙනවා. WB මකුලොළුව මහතා එහිදී එස් රාජ් වාදනය සහ සිතාර් වාදනය දක්ෂ ලෙස ප්‍රගුණ කර 1953 නැවත ලංකාවට පැමිණෙනවා. ඒ වන විට දුවේ පුතේ ලංකාවේ ප්‍රධාන සංගීත පරීක්ෂක ලෙස කටයුතු කළේ ලයනල් එදිරිසිංහ මහතා. ලයනල් එදිරිසිංහ මහතාගෙන් පසු ලංකාවේ ප්‍රධාන සංගීත පරීක්ෂක තනතුරට පත් වූයේ මේ WB මකුලොළුව මහතා.
ඉතින් මේ ලයනල් එදිරිසිංහ මහතාගෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංගීත පරීක්ෂක තනතුරට පත් වූයේ ඔබට අපි මේ කියලා දෙන WB මකුලොළුව මහතා. ගුරුවරුන් සඳහා සම්මේලන, ඒ වගේම කාර්ය සැසි වසරක් පාසා පවත්වමින්, ඒ වගේම පාසල් අතර සංගීත නාට්‍ය, ඒ වගේම නැටුම් තරඟ පවත්වමින් සහ එම ක්‍රමවේදය මුලින්ම හඳුන්වා දුන්නේ මෙන්න මේ WB මකුලොළුව මහතා. ඉතින් මුලින්ම සංගීත ගුරුවරුන් යොදාගනිමින් දුවේ පුතේ මෙතුමා වාදක මණ්ඩලයක් නිර්මාණය කරලා තියෙනවා.
ගොයම් දා මගුල, මාර පරාජය, හිරගෙයින් මරුමුවට සහ මහාබිනිෂ්ක්‍රමණය යන ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම සඳවැනි හතර නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ දුවේ පුතේ WB මකුලොළුව මහතාට. ඒ වගේම සිංහල සංගීතයක් බිහිකර ගැනීමේ පරමාර්ථ ඉටුකර ගැනීමේ අදිටනින් 1962 හෙළගීමග නම් වූ සුවිශේෂී ග්‍රන්ථය මෙතුමා විසින් එළිදැක්වුවා.
ඉතින් මේ ග්‍රන්ථයේ ජන සංගීත සිද්ධාන්ත හා ජනගීතවල ස්වර ප්‍රස්ථාර ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ජනගී සංරක්ෂණයෙහිලා මේ ග්‍රන්ථයේ මහත් රුකුලක් වීලා වර්තමානයේ පවතිනවා දුවේ පුතේ. ඒ වගේම රාගධාරී සංගීතයේ ඉගෙනීම සඳහා අභිනව මූලික ගීත නමි ග්‍රන්ථයක් මෙතුමා පළ කරලා තියෙනවා. ඉතින් මෙම ග්‍රන්ථයේ තියෙන විශේෂත්වය තමයි රාගධාරී ඛයාල් ගීත ආදරණීය දුවේ පුතේ අපිට අසන්නට තියෙන්නේ හින්දි භාෂාව. ඉතින් WB මකුලූලු සූරීන් ඔහුගේ මෙම අභිනව මූලික ගීත නැමැති ග්‍රන්ථයේදී රාගධාරී සංගීතය සඳහා එතුමා හෙළබසින් එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් තමයි ප්‍රබන්ධ නිර්මාණය කරලා තියෙන්නේ. WB මකුලුලු මහත්මයා මුද්‍රානාට්‍ය ශිල්පියෙකු වශයෙන් එහෙම නැත්නම් මුද්‍රානාට්‍ය නිර්මාණය කිරීමේ නිර්මාතෘවරයෙකු වශයෙන්ුත් බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. පහනින් පහන, තරණය වගේ මුද්‍රානාට්‍ය ගත්තාම එහි නිර්මාතෘවරයා විදිහට අපි හඳුන්වන්නේ මේ WB මකුලුලු මහත්මයා. ඒ වගේම දුවේ පුතේ අරුණට පෙර කියන සිංහල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරන්නේ මෙන්න මේ අපි ඉගෙන ගන්න WB මකුලුලු මහත්මයා. ආසියාවේ ඇති එකම සෞන්දර්ය ගුරු විද්‍යාලය තමයි දුවේ පුතේ ගිරාගම ගුරු විද්‍යාලය. ඉතින් මේ ගිරාගම ගුරු විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිවරයා වීමේ ගෞරවය හිමිවන්නේ මේ WB මකුලුලු සූරීන්ට. ඒ වගේම මෙම ගුරු විද්‍යාලයේ පාඨමාලා සංවර්ධනය කරමින් දේශීය සංගීතය බිහි කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ මේ අසහාය සංගීතඥයා ආදරණීය දුවේ පුතේ වර්ෂ 1984 සැප්තැම්බර් මාසයේ 8 වෙන දින අපි අතරින් සමුගත්තා. ඉතින් දුවේ පුතේ ප්‍රසස්ත කලාකරුවෙකු, ඒ වගේම පර්යේෂකයෙකු මෙන්ම සංගීතඥයෙකු WB මකුලුලු මහතා පිළිබඳ දැන් ඔබලා කරුණු කාරණා ගණනාවක් ඉගෙනගෙන අවසන්. WB මකුලුලු මහත්මයා වගේම තවත් සුවිශේෂී දේශීය සංගීතඥයෙකු පිළිබඳ. ඔහු තමයි සීදේස් කුලතිලක මහත්මයා.
දුවේ පුතේ, මේ කුලතිලක මහතා වර්ෂ 1926 දෙසැම්බර් 14 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ සඳමැදුරේදී තමයි උපත ලබන්නේ.
සීදේස් කියන්නේ දුවේ පුතේ සිරිල්ද සිල්වා යන නම් දෙක. ඉතින් ඔහුගේ නම සිරිල්ද සිල්වා කුලතිලක. නමුත් මොහු ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වන්නේ සීදේස් කුලතිලක කියලා. පොල්වත්තී බෞද්ධ පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා මෙතුමා උසස් අධ්‍යාපනය ලබා තිබෙන්නේ ඔන්න අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය. දුවේ පුතේ වර්ෂ 1948 තෙල්දෙනිය මහවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ඔන්න සීදේස් කුලතිලක මහත්මයා රාජ්‍ය සේවයට එකතු වෙනවා. වර්ෂ 1952 ඔහුගේ ජීවිතයේ සුවිශේෂී වර්ෂ. මොකද එහෙම කියන්නේ, එතුමා වර්ෂ 1952 තමයි ශාන්තිනිකේතනයේට නැත්තම් විශ්වභාරතී විශ්වවිද්‍යාලයට ඔන්න ඇතුල් වෙන්නේ. මෙතුමා වර්ෂ 1956 සංගීත ඩිප්ලෝමා සහතිකය ලබාගෙන පෙරලා ලංකාවට පැමිණෙනවා. 1958 මීරිගම ගුරු විද්‍යාලයේ සහ 1967 මහරගම ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස ඔන්න එතුමා සේවය ආරම්භ කරනවා. වර්ෂ 1970 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශයේ අංශ ප්‍රධාන තනතුර ඔන්න සීදේස් කුලතිලක මහත්මයාට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකා කලා මණ්ඩලයේ සභාපතිත්වය, ඒ වගේම සංගීත අනුමණ්ඩලයේ සභාපතිත්වය සහ ජනගායන අනුමණ්ඩලයේ සභාපතිත්වය දරන්නෙත් ඔන්න මේ සීදේස් කුලතිලක මහත්මයා.
ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති ජනගායනා එක් රැස් කරලා ඒවා සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක්ද මෙතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා. සංගීත ශේෂ්ත්‍රයට ඉතා වැදගත් ග්‍රන්ථ වන ශ්‍රී ලංකාවේ සංගීත සම්භවය, විශ්ව සංගීත ශේෂ්ත්‍ර, සංගීත සිද්ධාන්ත වැනි වටිනා ග්‍රන්ථ රාශියක් මෙතුමා රචනා කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, ඔබට පෙර සඳහන් කළාසේ කුලතිලක මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පර්යේෂණ අංශයේ අංශ ප්‍රධානී විදිහට සේවය කළා කියලා අපි ඔබට හඳුන්වලා දුන්නා. ඒ කාලය තුලදී ගීත රාශියක් සඳහා එතුමාගේ නිර්මාණදායකත්වය ලබා දීලා තියෙනවා.
ආදරණීය දුවේ පුතේ, දෑතට වලලු රන් මුතුවැල් මාල පොටයි ගීතේ ඔන්න එතුමා ඒ ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරන අවධියේ නිර්මාණය කරපු ගීතවලට දිය හැකි එක් හොඳ උදාහරණයක්. ඉතින් දුවේ පුතේ, වර්ෂ 1979 දී සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර මෙතුමා 1990 සිට සංගීත හා නර්තන අධ්‍යන අංශයේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස තමන්ගේ සේවය ලබලා දීලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, එදා මෙදාතුර සංගීත ශේෂ්ත්‍රයට මහඟු සේවාවක් කළ ඒ සීදේස් කුලතිලක මහතා අපි අතරින් සමුගන්නේ වර්ෂ 2005 මැයි මාස 21 වෙනිදා.
ගම අවුල් අඤ්ඤා, ගිනි ගෙඩි දෙඤ්ඤං දෙඤ්ඤං, මේ අවුරුදු කාලේ හිනාවයන් බාලේ, තෙල් ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ.
අපි කවුරුත් හඳුනන ඒ නිර්මාණවල අයිතිකාරුවා පිළිබඳ තමයි අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ නම ලයින් රම්මත්. වර්ෂයේ 1939 නොවැම්බර් 27 වන දින උපත ලැබූ රන්වන මහතා ඔහුගේ ප්‍රාථමික හා දීතික අධ්‍යාපනයෙන් පස්සේ 1959 දී ඇරවුවල මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස වැඩ භාර ගන්නවා.
මෙතුමා 1964 දී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කරන අවධියේදී හේවිසි තූරිය වාදක මණ්ඩලය ආරම්භ කරනවා.
දුවේපුති රන්වන මහතාගේ තිබෙන සුවිශේෂිතාව තමයි ඔහු ගායකයෙකු මෙන්ම දක්ෂ නිරූපණ ශිල්පියෙක් වීම. ඔහු ලංකාවේ ප්‍රථම ඔපෙරා වන WB මකුලොලෝ මහතා විසින් නිර්මාණය කරන ලද දෙපානෝ ගීත නාටකයේ අමතක නොවන චරිතයක් නිරූපණය කළ දක්ෂ නිරූපණ ශිල්පියෙක් විදිහට අත්වන්න හඳුන්වා දෙන්න පුළුවන්. හින්දුස්ථානි රාගධාරී සංගීතයේ සහ බටහිර ආරෙන් වෙනස් වෙලා පටේර සංගීත ආරෙන් වෙනස් වෙලා නව මඟකින් ශ්‍රී ලාංකේය ජන සංගීතය ජාත්‍යන්තර තලයට එක් කළ හැකි නිර්මාණ රාශියක් බිහි කරපු පුද්ගලයෙක් විදිහට අපිට ලයිනර් රන්වන මහත්මයා හඳුන්වා දෙන්න පුළුවන්. එතුමාගේ සඳසාවීමා ගීතේ පාරමාරු වෙන්නේ ඇයිද ගීතේ පාන් කිරිත්තා පොල් නඹරනවා ගීත නිර්මාණ මෙතුමාගේ සුවිශේෂී නිර්මාණ එහෙම නැත්තම් දේශීය ජන ආරට අනුව සකසන ලද නිර්මාණ විදිහට අපිට ඔබට හඳුන්වා දෙන්න පුළුවන්.
යුද්ධයටත් ඇවිත් නමින් ප්‍රාසංගික ජනගී සංදර්ශනයක් සමාජගත කොට ඇති අතරම ඔහුගේ 60 ජන්මදිනය නිමිත්තෙන් අහසේ ඉන්නවාලු නමින් ප්‍රථම ගීයකතුවකුත් එළිදක්වලා තියෙනවා.
ඒ වර්ෂයේ 1999 දී දක්ෂ ටෙලි නාට්‍ය නළුවෙක් විදිහටත් ඔන්න ලයිනර් රන්වන මහත්මයා හඳුන්වන්න පුළුවන්. එතුමා ටෙලි නාට්‍ය කිහිපයක රඟ දක්වලා තියෙනවා ආදරණීය දුවේපුති දක්ෂ නළුවෙකු විදිහට. ඉතින් එතුමාගේ අවසාන ටෙලි නාට්‍ය තමයි රඟමඩල සමුගණී කියන ටෙලි නාට්‍ය. මකුලොලෝ මහතාගේ ආභාෂය ලැබූ මෙතුමා රටපුරා විසිරී පැතිරී ඇති ජනගී එකතු කරමින් නිර්මාණය කොට ඔන්න සමාජයට නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා නව පෙරලියක් ඇති කරලා තියෙනවා. ගමා උලඤ්ඤං වන්නම් සෞදම් මේ අවුරුදු කාලේ වෙන නිර්මාණ ඔන්න ඔබට මතක් වෙනවා. ඔබට දිය හැකි හොඳම උදාහරණ විදිහටත් අපි ඔබට මතක් කරලා දෙනවා. රන්වන බලකා රන්වන බලකාය නමින් අදටත් තරුණ සංගීතවේදීන් විසින් මෙතුමාගේ නමට උපහාරයක් විදිහට මෙතුමා ජීවතුන් අතර සිටින කාලයේදී නිර්මාණය කළපු ඒ කණ්ඩායම තමයි මේ රංවල බාලකය කියලා කියන්නේ. ඉතින් මේ කණ්ඩායම අදටත් ආදරණීය දුවේපුතේ රට හැම තැනම එහෙම නැත්නම් රට පුරා විවිධ ප්‍රාසංගික නිර්මාණ එතුමාගේ ඉදිරිපත් කරමින් නිර්මාණ දායකත්වය ජාත්‍යන්තරය දක්වාම ඔන්න අරන් යනවා. ඉතින් දුවේපුතේ වර්ෂ 2002 නොවැම්බර් 13 දින හදිසි අනතුරකින් අපාතරින් ලයිනර් රන්වල මහත්මා සමුගන්නවා. වර්ෂ 1935 නොවැම්බර් මාසේ පළවෙනි දින රයිගම් කෝර්ලේ උඩුව කියන ගම්මානයේදී උපත ලබන සුවිශේෂී ජන සංගීතඥයා තමයි පුතේ රෝහණ බැද්දගේ මහත්මා.
මල් සරා සැල්ම හෙලා මගේ හිතට කොඳුරන වාරන් මලේ දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා. හිත බැන්ද තිනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින් රන්මලේ.
අපි ඔබට පෙර සඳහන් කළ සංගීතඥයින් තුන් දෙනෙකු පිළිබඳ දේශීය සංගීතඥයින් 30 පිළිබඳ. ඉතින් ඒ 30 දුවේ පුතේ මේ වෙනකොට අපි අතරින් සමු අරගෙන අවසන්. ඒත් රෝහණ බැද්දගේ මහත්මා තාමත් අපිට සම්පතක් විදිහට දේශීය ජන සංගීතඥයෙක් විදිහට අපි අතර රැඳිලා ඉන්නවා.
තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිනිහිරිය මලේ විස්තර දුටු වද බමරුනි පිපිලා දොඹ මුතු කැකුලේ. තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිනිහිරිය මලේ විස්තර දුටු වද බමරුනි පිපිලා දොඹ මුතු කැකුලේ. ලස්සන කුරුබූටි කමට දිලනා දෑතින් ලකලි ඉසර කළ පිනට මගේ පිපුණා බලලඳ කොමලි. ඉසර කළ පිනට මගේ පිපුණා බලලඳ කොමලි.
ජන සංගීතය සඳහා ඔහුගේ මූලික අධ්‍යාපන පීඨය ලෙස ඔහු හඳුන්වනු ලබන්නේ ඔහු උපන් ගම බවයි. ගමේ දේවාලයේ බාර, කපු පරම්පරාවේ සාමාජිකයෙකු වීම, පහතරට නැටුම, එමෙන්ම නැටුමට අදාළ බෙරවාදනයත් දායාද කොට ගැනීම ඔහුගේ ගමන් මඟට මහත් රුකුලක් වූ බව ඔහු හැම විටම පවසනවා.
මූලික අධ්‍යාපනය උඩුව කනිෂ්ඨ විද්‍යාලයෙන් ලැබූ මෙතුමා ගමේ කෝල නැටුම් කණ්ඩායමට ඒ වගේම කවි නාඩගමටත් එක්වීම ඔහුගේ දෛවෝපගත සිද්ධියක මූලාරම්භය කියලා තමයි ඔන්න එතුමා කියන්නේ.
තමන් කතුරුංචිල්ලාවේ ඔංචිලි වාරං කීමත් සන්නියකුම වැනි තොවිල් පවිල් වලදී එළිවෙනතුරු බෙරවාදනය කිරීමත් දීර්ඝ ගමනක මුලපිරුමක් විදිහට තමයි එතුමා දකින්නේ.
ද්විතීක අධ්‍යාපනයේ දුවේ පුතේ හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයෙන් ලබා ගන්න බැද්දගේ මහත්මා එම විද්‍යාලයට ඇතුල් වුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට. එම විද්‍යාලයේ උඩරට නර්තනයේ හැදෑරීමට ලැබීම දෛවී එක් සරදමක් කියලා තමයි රෝහණ බැද්දගේ මහත්මා සඳහන් කරන්නේ. ඒ ඔහුගේ ජීවිතයට වාසනාව ගෙන දුන්නා වූ එක් සිදුවීමක්. එතුමා පාසලින් අස්වීමට ප්‍රථම ගාන්ධර්ව අවසාන විභාගයත් සමත්වීම සුවිශේෂී කාරණයක්. බැද්දගේ මහතාගේ උඩරට ගායනය ඇසූ එවකට සිටි ලයිනල් ඉදිරිසිංහ මහත්මා ඔන්න දුවේ පුතේ ඉල්ලීමක් කරනවා රජයේ සංගීත විද්‍යාලයට ඇතුල් වෙන්න කියලා. ඉතින් ලයිනල් ඉදිරිසිංහ මහත්මයාගේ මෙම ඉල්ලීම බොහෝම ආදරයෙන් පිළිගත් බැතගේ මහත්මා රජයේ සංගීත විද්‍යාලයට ඇතුල් වෙලා එහිදී සංගීතය එහෙම නැත්නම් පෙරදිග සංගීත විෂයේ හදාරනු ලැබුණා. මොහුගේ සංගීත ගුරුවරුන් විදියට දුවේ පුතේ ඔහුට ලැබෙන්නේ පණ්ඩිත් WD අමරදේව මහත්මයා සහ B වික්ටර් පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨ සංගීතඥයින්. ඉතින් මෙවැනි විශිෂ්ට සංගීතඥයින් යටතේ අධ්‍යාපනය ලැබීමත් ඔහු කියනවා ඔහු ලද මහත් භාග්‍යයක් කියලා.
වර්ෂ 1959 දී නර්තන ගුරුවරයෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුණු බැද්දගේ මහතා හට මකුලොළුව මහතා මුණ ගැසීම ඔහුගේ ගවේෂණාත්මක චින්තනය අවදි කිරීමට හේතු කාරණාවක් වුණා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස මෙතුමාගේ සේවය තුලින් ශ්‍රී ලාංකේය ජන සංගීතය ජාත්‍යන්තරයට ඔසවා තැබීමට මහත් පිටිවහලක් වුණා.
දුවේ පුතේ වර්තමානයේ මාලදිවයිනේ ශ්‍රී ලංකා නියෝජිතය. එහෙම නැතිනම් මහා කොමසාරිස්වරයා ලෙස 2020 වර්ෂයේදී පත් කරලා ඔන්න මෙතුමා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය නියෝජනය කරන නියෝජිතයෙකු විදියට මහා කොමසාරිස්වරයෙකු ලෙස ඔන්න මෙතුමා මේ වෙන විට සේවයේ නියුතු වෙලා සිටිනවා. දුවේපුතේ දේශීය සංගීතඥයින් කියන්නේ කවුද? ඔවුන්ගේ සුවිශේෂිතාවන්, ඔවුන් කළ මෙහෙවර, ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ අපි ඔබට දැනුම ලබා දීම සඳහා ඔබත් එක්ක අපි එකතු වෙලා සිටියා. ඉතින් ආදරණීය දුවේපුතේ, එහෙනම් සමුගන්න අවසරයි.
ආයිබෝවන් දරුවනේ, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට. අද අපි ඉස්සෙල්ලාම කියන්න යන්නේ වන්නම් පිළිබඳව. දරුවනේ, වන්නම් උඩරට පහතරට සබරගමු වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙනවා. අපි ඒ වන්නම් වලින් පහතරට වන්නම්, පහතරට සම්ප්‍රදායට අදාළ වන්නම් පිළිබඳව තමා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහතරට වන්නම් වලට අපි කියනවා සින්දු වන්නම්. පහතරට වන්නම් සින්දු වන්නම් නමින් තමයි ප්‍රසිද්ධ වෙන්නේ. අපේ සිලබස් එක නැත්නම් අපේ අධ්‍යාපන හදාරන දරුවන්ට උඩරට පහතරට සබරගමු වශයෙන් වන්නම් සම්ප්‍රදායන් හඳුන්වා දීමේදී පහතරට වන්නම් සුවිශේෂී ස්ථානයක් ගන්නවා. පහතරට සින්දු වන්නම් ලෙසනේ හඳුන්වන්නේ, පහතරට වන්නම් සින්දු වන්නම් ලෙස හඳුන්වනවා. එතකොට මෙම සම්ප්‍රදායේ වන්නම් 32කින් සමන්විතයි. ඒතර උඩරට සම්ප්‍රදායට වන්නම් 18ක් තියෙනවා. එතකොට පහතරට වන්නම් 32කින් සමන්විත වෙනවා. එතකොට වන්නම් මේ වන්නම් පහතරට ප්‍රදේශයට ආවේනික වූ වන්නම් නිසා පහතරට දකුණු ප්‍රදේශ, කියන්නේ පහතරට කියන්නේ අපි දකුණු ප්‍රදේශයේනේ, දකුණු ප්‍රදේශයේ තමා මේක විශාල වශයෙන්ම දකින්නට හම්බ වෙන්නේ මේ වන්නම් විශේෂය. පහතරට සින්දු වන්නම්, පහතරට සින්දු වන්නම් යම් ශාන්තියක්, යම් ශාන්තියක් සිදු කර ගැනීම සඳහා තමයි මේක නර්තනයක් මගින් ඉදිරිපත් කරලා තියෙනවා කියලා තියෙන්නේ. පහතරට නර්තන සම්ප්‍රදායේ සින්දු වන්නම අපි නිර්මාණය කළා තියෙනවා කියන්නේ උපුල්වන් දේවාලය, දෙවිනුවර උපුල්වන් දේවාලයේ තමයි මේක සංග දක්වලා ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියන්නේ. එතකොට පහතරට නර්තන සම්ප්‍රදායට අපි භාවිතා කරන බෙර වර්ගය මොනවද? දුවල පුතාලා දන්නවා. උඩරට නම් මොකක්ද? උඩරට බෙරේ කියලා කියන. උඩරට බෙරේට කියන තව නමක් තමයි ගැට බෙරේ නේද? උඩරට පහත රට. එතකොට පහත රට බෙරේට කියනවා අපි නම් කීපයක් තියෙනවා. පහත රට බෙරය, ඊට පස්සේ බොකු බෙරය, ഘോഷක බෙරය, එතකොට රුහුණු බෙරය කියන නම් වලින් තමයි මේ පහත රට බෙරය හඳුන්වන්නේ. එතකොට පුතාලා දුවලා මේ බෙර වර්ග එකම නමකින් හඳුන්වන්නේ නැහැ. පහත රට බෙරයට තියෙනවා විවිධාකාර වූ නම් ටිකක්. මේවත් ඔයාලා දැනගන්න ඕනේ දරුවනේ. එතකොට දැන් මේ සින්දුවන් නම් පිළිබඳ විවිධ ජනප්‍රවාද ටිකක් තියෙනවා. ඔයාලා ඒවත් දැනගන්න ඕනේ. එතකොට මේවා දෙවිනෝන රජ කරාලු දාපුලුසෙන් කියලා රජ කෙනෙක්. ඒ රජතුමාගේ කාලයේ තමයි මේ සින්දුවන් නම් බිහි වුණා කියලා කියන්නේ. කවුද දරුවනේ? දාපුලුසෙන් කියලා රජ කෙනෙක්. එතකොට මේ දාපුලුසෙන් කියන රජතුමාගේ කාලේ බිහි වෙච්ච මේ නර්තන සම්ප්‍රදාය, ඒ කියන්නේ පහත රට සින්දුවන්. ඒ කාලේ හිටියලු දකුණේ, කියන්නේ දකුණු ප්‍රදේශයේ මේ කාවේනික වෙන්නේ. දකුණු ප්‍රදේශයේ හිටියලු මේ දාපුලුසෙන් රජතුමා දෙවුන්දර දේවාලය. දෙවුන්දර දේවාලයේ නැත්නම් දෙවුන්දර දෙවුනුවර උපුල්වන් දේවාලය ඉදිකරා කියලා ඒ කාලේ සාක්ෂියක් තියෙනවා. එතකොට ඒ කාලේ හා සම්බන්ධ බිහි වෙලා තියෙන්නේ ඓතිහාසික තොරතුරු වලින් තමයි මේවා හම්බ වෙන්නේ. එතකොට මෙම රජු සින්දුවන්නම ගායනා කරමින් නර්තනය මේ සහ වාදනය පැවැත්වුවා කියලා තමයි කියන්නේ. සින්දුවන්නම ගායනා කරමින් වාදනය නැත්නම් නර්තනයේදී යෙදුණා කියලා තමයි මේ සඳහන් වෙන්නේ. එතකොට දඹදෙණිය රජ කරලා තියෙනවා කලිකාල සර්වඥ පඬිත දෙවන පරාක්‍රම බාහු රජතුමා විසින් වන්නම් රචනා කරලා තියෙනවා කියලා, වන්නම් රචනා කරලා ගායනා කරලා තියෙනවා. එතකොට මේ දෙවිනුවර උපුන්වන් දේවාලයට පුද පූජා පැවැත්වූ බවත් මේ ජනප්‍රවාද මත තේරුණාද? එතකොට ප්‍රධාන වෙන්නේ උපුල්වන් දෙවියෝ. එහෙනම් දෙවියන් උදෙසාන මේවා නර්තන පවත්වලා තියෙන්නේ දරුවනේ. එතකොට ශාන්ති කර්මයක් මේ සිද්ධ කරන්නේ යම් සෙත් ශාන්තියක් පතානේ. එහෙනම් උපුල්වන් දෙවියන් මුල් කරගෙන තමයි මෙතනදී මේ පහතරට සින්දුවන්නම් ගායනා කරමින් නර්තනය යෙදලා තියෙනවා කියලා කියන්නේ. එතකොට දෙවොල් මඩ, කියන්නේ මේ කවුද, දෙවිනුවර දේවාලය තමයි ප්‍රධාන කරගෙන තියෙන්නේ. එතකොට දෙවිනුවර උපුල්වන් දේවාලයේ පුද පූජා පැවැත්වු බව පළවෙනි ජනප්‍රවාද මතය වෙනවනේ. ඊට පස්සේ බරණ ගණිතයා කියලා තව කෙනෙක් ඉන්නවා. බරණ ගණිතයාට වැළඳුණු කුෂ්ඨ රෝගයක් සුවපත් කර ගැනීම සඳහා ඔහු විසින් සින්දුවන්නම රචනා කරපු බවත් තව මතයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. කවුද එතකොට? බරණ ගණිතයා. බරණ ගණිතයාට කුෂ්ඨ රෝගයක් හැදිලා මේක සුවපත් වෙන්නේ මෙන්න මේ සින්දුවන්නම ගායනය කර කර නර්තනය කරොත් කියන එක ඒ කාලේ විදිහට යම් මතයක් තිබිලා තියෙනවා. එතකොට මේ ඒක නිසාම මේ සින්දුවන් නම් රචනා වුණා කියලා තව මතයක් තියෙනවා. ඒක තව මතයක් දරුවනේ. තව ඊළඟ මතයක් වෙන්නේ අන්ධ පුද්ගලයෙකුට තම දෙනෙත් ලබා දෙන ලෙසට උපුල්වන් දෙවියන් ඉදිරියේ ගායනා කිරීමට බරණ ගණිතයා රචනා කර දුන් මේ ගීත බවට තවත් මතයක් තියෙනවා. එතකොට මේ සින්දුවන් නම් ඒ විදිහට රචනා කරලා දීලා රඟ දැක්වුවාට පස්සේ ඒකෙන් ඇස් පෙනීම ඇති වෙලා තිබුණයි කියලා තව මතයක් තියෙනවා. මේ ආකාරයට දරුවනේ විවිධාකාර වූ මත මේ පහත රට සින්දුවන් නම ආශ්‍රය කරගෙන අපිට දක්වලා තියෙනවා. ඒ කියන්නේ පහතරට සින්දුවන්නම සම්බන්ධයෙන් මේ විවිධාකාර වූ මත අපිට ප්‍රකාශ කළ තියෙනවා. කෙසේ වෙතත් ඔයාලට කියන්න තියෙන්නේ පහතරට සින්දුවන්නම යම් ආශිර්වාදයක් සෙත් සාන්තියක් ප්‍රාර්ථනා කරගෙන තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේකට තියෙනවා විශේෂයෙන්ම වන්නම සඳහා විශේෂ වූ තාලයක්. වන්නම සඳහා විශේෂ වූ තාලයක් හා වෘත මුල් වෙලා තියෙනවා. තාල සහ වෘත. දරුවනේ ඔයාලා දන්නවද කොණ්ඩනච්චි තාලය ග්‍රහකාරක වෘතය කියන එකක්. ඊට පස්සේ විෂ්ණු තාලය සහ රාග වෘතය කියන එක තව එකක්. තව තියෙනවා නලුගේතිකා තාලය සහ වෙට්ටිපත්තු වෘතය. ඔන්න ඔය වගේ තාල සහ වෘත මේ සින්දුවන්නම් වල විශේෂ වෙනවා. එතකොට එම වෘත සහ තාල විශේෂ වෙනවා. හැබැයි දරුවනේ නලුගේතිකා තාලය සහ වෙට්ටිපත්තු වෘතය තමයි පහතරට සින්දුවන්නමට යොදාගෙන තියෙන්නේ. තාලය සහ වෘතයේ විදිහට. ඊළඟට දැන් පහතරට සින්දුවන්න මේ විශේෂ වූ කොටස් තියෙනවනේ. දැන් පහතරට සින්දුවන්න මේ වන්නම කොටස් හතරකට බෙදෙනවා. පහතරට සින්දුවන්නම කොටස් හතරකට බෙදෙනවා. එතකොට දරුවනේ බෙරපදය, තානම, කවිය සහ ඉරටිය. මොකද්ද හතර? දරුව දන්නවත් දැන් මං කියා දුන්න එක මතකයිද දරුවන්ට? පහතරට සින්දුවන්න මේ කොටස් කීයකට බෙදෙනවා කිව්වද අපි? හතරකට. එහෙනම් මොකද්ද ඒ හතර? බෙරපදය, තානම, කවිය සහ ඉරට්ටිය. එතකොට මේ තමා පහතරට සින්දුවන්න මේ කොටස් හතර. එතකොට තව තියෙනවා මේ සින්දුවන්න මේ සුවිශේෂ වූ ලක්ෂණ ටිකක්. පහතරට සින්දුවන්නමට සුවිශේෂ වූ ලක්ෂණ කිහිපයක් තියෙනවා. පහතරට සින්දුවන්නම වන්නම් 32කින් සමන්විත වෙනවා කිව්වා. එතකොට කොටස් හතර තමයි බෙරපදේ, තානම, කවිය සහ ඉරට්ටිය. එතකොට මෙම වන්නම් සම්ප්‍රදාය විශේෂයෙන් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත දෙවන පරාක්‍රම බාහු රජු විසින් තමයි රචනා කරා කියලා කියන්න අපිට සාක්ෂි තියෙන්නේ. ඒකත් එක සුවිශේෂී ලක්ෂණයක්. තව සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා පහතරට නැටුම් වලදී ගායනා කරන ගීත. පහතරට නැටුම් වලදී තමයි මේ ගායනා කර කර මේ ගීත කියලා තියෙන්නේ. මෙය තාලයක් හා වෘතයක් මත හෝ අංකයකින් නම් කරලා තියෙනවා. ඒකත් සුවිශේෂී ලක්ෂණයක්. එතකොට තව මම කිව්වා නළු ගීතිකා තාලය, වෙට්ටික්පත්තු වෘතය හෝ පහළොස්වන සින්දුවන්නම් තමයි මේකට භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද තාලය සහ වෘතය අරන් තියෙන්නේ? නළු ගීතිකා තාලයයි වෙට්ටික්පත්තු වෘතයයි. පහතරට සින්දුවේ වන්නමේ. ඊළඟට ප්‍රධාන වෙන දෙවියන් කවුද කියවන්නේ මම මුලින්ම පුතාලට මතක ඇති නේද? උපුල්වන් දෙවිඳු තමයි මුල් වෙන්නේ. පහතරට සින්දුවන්නමට දරුවනේ උපුල්වන් දෙවිඳු තමයි ප්‍රධාන වශයෙන්ම මුල් කරගෙන තියෙන්නේ. එහෙනම් මේ දැන් මේ ගායනාවලදී අපේ සංගීතයේදී ස්වර භාවිතා කරනවා නිතර ස්වර ශේෂ්ඨය පටුයි. ස්වර ශේෂ්ඨය පටුයි. එතකොට දෙවොල් මඩු ශාන්ති කර්මයේදී තමයි මේ සින්දුවන්නම භාවිතා කරලා තියෙන්නේ. හරිද? එතකොට මේවා තමයි දරුවනේ සුවිශේෂී ලක්ෂණ. දැන් පුතාලට ඇහුවොත් විභාගයේදී පහතරට සින්දුවන්නමක සුවිශේෂී ලක්ෂණ පහක් නම් කරන්න කියලා. අපිට පුළුවන් නේද? මොනවද දරුවනේ ආයෙත් සැරයක් අපි මතක් කරමු බලන්න. පහතරට ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් වන්නම් 32ක් තියෙනවා. එතකොට වන්නමේ කොටස් විදිහට බෙරපදය, තානම, කවිය සහ ඉරට්ටිය තමයි කොටස් හතරකින් සමන්විත වෙන්නේ. එතකොට උපුල්වන් දෙවියෝ මුල් වෙනවා කියන එක කියන්න පුළුවන්නේ. ඔන්න එතකොට කීයද? 3යි. අපි පහක්නේ කියන්න ඕනේ. එතකොට කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් නිර්මාණය කළා තියෙනවා කියනවා. ඊට පස්සේ තාලයක් හා වෘතයක් මත අංකයකින් නම් කරනවා කියනවා. එතකොට දැන් අපිට කීයක්ද? 5යි. තව ඕනනම් දැන් මේ ටික මතක තියාගෙන ඊට අමතරව ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට දැන් මේකේ සරසේස්ත්‍රේ පටුයි කියලා කිව්වනේ. ඊට පස්සේ දැන් අපිට තියෙනවා පුතේ නළු ගීතිකා තාලේ සහ වෙට්ටික්පත් වෘතේන තියෙන්නේ. එතකොට මේකේ මැදුම් මහ දෙතිතට අනුව තමයි මේ බෙර පදේ යොදාගෙන තියෙන්නේ. මැදුම් මහ දෙතිතට අනුව. එතකොට බෙර පදේ ඔයාලට මං මේ කිව්වොත් මෙන්න මේ විදිහට එන්නේ. දැන් මෙන්න මේ ආකාරයට ගත් ආ ග දිත ගු ගු නං ග දිත් පත් රෙග පත් දෙකු ද ග බහින් දිත ගත. පුතාලට තේරෙනවද බෙර පදේ තමයි මේ විදිහට වාදනය කරලා තියෙන්නේ. අපි දැන් බෙරයක් මේ අවස්ථාවේදී සම්බන්ධ කරගන්න නැහැ. එතකොට බෙර පදේ වෙනවා ගත් තා ග දිත ගු ගු ධං ග දිත් තත් රෙග තත් දිකු ද ග දහින් දිත ගත. පුතාලට කියන්න පුළුවන්ද බලමු. නැවත සැරයක් මම එක කියනවා. ඔන්න අපි තාලේ තිය තියාම අපි ඒක ගායනා කරමු බලන්න. ගත් තා ග දිත ගු ගු ධං ග දිත් තත් රෙග තත් දිකු ද ග දහින් දිත ගත. ඕක තමයි බෙර පදේට අපි අරගෙන තියෙන්නේ. ඊළඟට දරුවනේ දැන් බෙර පදේ අපි ගායනා කරලා මේ කටින් කියලා බැලුවනේ නේද? ඊට පස්සේ පුතේ ඊළඟට තානම. තානම තමයි අපි මේ බෙර පදේ වාදනය කරලා ඉවුනාට පස්සේ තානමට යනවා. එතකොට තානම මෙන්න මේ ආකාරයට මේ වාදනය කරන්න පුළුවන් වෙනවනේ. සර සේසේ පටුයි. මම මේ සර ටිකත් එක්කම පුතාලට කියලා පෙන්නන්නම් කොහොමද කියලා. දැන් නොටේෂන් එක දාලා පෙන්නන්න විදිහක් නෑ ඔයාලට. නමුත් ඔයාලා දන්නවා ඔයාලගේ පොත්වල දීලා තියෙනවා, පොතේ තියෙනවා. ඔයාලා පුතේ ඒක දැනගෙන මෙන්න මේ ආකාරයට ගායනා කරමු බලන්න.
Hey, Peter.
දැන් මේක තමා දරුවනේ තානම සහ කවිය. එතකොට පුතාලට පුළුවන්ද දැන් මේ සර් ප්‍රස්තාරේ නැවත මාත් එක්ක කියන්න. එතකොට තමයි දරුවනේ ඔයාලට කටට මේක හුරු වෙන්නේ. නේද? මම සර ප්‍රස්තාරේ කියනවා පුතාලත් මාත් එක්කම කියමු ඈ. හා. පුතේ දැන් ඔයාලට තානම සහ කවිය කියන එක හොඳට මේ මනසට වදින්න ඇති. දැන් ඔයාලා මේත් එක්කම මේ කවිය කියන ආකාරයට සහ තානම කියන ආකාරයටම ඔයාලා හොඳට පුරුදු වෙන්න ඕනේ. මොකද ඔයාලට විභාගයේදී ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට මේ උඩරට හෝ පහතරට හෝ සබරගමු වන්නම් වලින් එක වන්නමක් ගායනා කරන්න තියෙනවා දරුවනේ. එතකොට පහතරට වන්නම කිව්වොත් එහෙම පහතරට සම්ප්‍රදායට ඇත් අපි මේ වන්නම විදිහට පහතරට සින්දු වන්නම තමයි අපි ඔයාලට ප්‍රදාන කරගෙන කියලා දීලා තියෙන්නේ නේද? තව වන්නම් තියෙනවා. නමුත් අපි පහතරට සින්දු වන්නමට ප්‍රධාන සුවිශේෂී ස්ථානයක් දීලා තියෙනවා නේද? එතකොට පහතරට සින්දු වන්නම ආශ්‍රයෙන් ඔයාලට ප්‍රශ්න හැදෙනවනේ පුතේ. එතකොට ඔයාලට ප්‍රශ්න හැදෙනකොට ඔයාලට වන්නම් කීයද කියලා අහන්න පුළුවන්. පහතරට වන්න සම්ප්‍රදායට අයිති වන්නම් කීයද, ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාලට සුවිශේෂී ලක්ෂණ ටික ප්‍රස්තාර කරන්න කියලා එන්න පුළුවන්. නැත්නම් තානම ඔයාලට සර ප්‍රස්තාරයත් එක්ක ඇඳලා පෙන්වන්න කියන්න පුළුවන්. අන්න ඒ වගේ නැත්නම් මොකද්ද මේකේ මේ වෘත්තේ සහ තාලේ මොකද්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි එක කෙටි ප්‍රශ්න වලට හෝ ලොකු උද්දිග ප්‍රශ්න වලට දාන්න ඉඩ තියෙන්නේ. හරිද? ඉතින් එතකොට ඔයාලට පහතරට වන්නම පිළිබඳ ලොකු අවබෝධයක් මේ අවස්ථාවේදී ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට සින්දු වන්නම් පිළිබඳ ලොකු විස්තරයක් මම ඔයාලට ගෙනාවා. මෙච්චර වෙලා රැඳිලා හිටියට මම ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතකොට අපි තව ටිකක් බලමු මේ දරුවෝ කොහොමද මේ ප්‍රශ්න වලට මූණ දෙන්නේ කියලා. ඔයාලා දරුවනේ පහතරට සින්දු වන්නම ආශ්‍රේ. දැන් අපි විශේෂයෙන් අපිට පහතරට කොයි දෙවියොද මේ මුල් වෙන්නේ කියලා අහුවොත් එහෙම උපුල් වන් දෙවියන් තමයි ප්‍රධාන කරගත්තු නර්තන සම්ප්‍රදායක් කියලා වෙලා අපිට කියලා තියෙන්නේ. එතකොට පුතේ ඊළඟට ඔයාලට කියනවා පහතරට වන්නමක කොටස් මොනවද? පහතරට වන්නමක කොටස්. එතකොට ඔයාලා දන්නවනේ පහතරට වන්නමේ මොකද්ද කොටස් ටික කියලා. බෙරපදය, තානම, කවිය සහ ඉරට්ටිය. ඔය විදිහට ඔයාලා ලියලා පෙන්නන්න ඕනේ. ඔයාලට ආවොත් බෙරපදය කොහොමද දරුවනේ බෙරපදය මේ ප්‍රස්තාර කරන්නේ? එහෙම ලොකු ප්‍රශ්නයක් එන්නේ නැති වෙයි. නමුත් අපි ඒක දැනගෙන ඉන්න එක හොඳයිනේ, නේද? එතකොට අපි මාත්‍රා 3/4 3/4 විදිහට තමයි මේ නළු ගීතිකා තාලේ වෙටික්පත්තු වෘතය අපි ඒ කියන්නේ බෙරපදේ තියලා මේ තියන්නේ. එතකොට ගත් කියලා එකට, නේද? ගත් මාත්‍රා 3/4 කියන්නේ ගත් ග දිත ගු ගු ධං ග දිත් තත් රෙග තත් දිකු ද ග දහින් දිත ගත. පුතේ මේක ප්‍රස්තාර කරන විදිහ චුට්ටක් සංකීර්ණයි. හැබැයි මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් නම් අහයි කියලා අපිට හිතන්න අමාරුයි. නමුත් අපි දැනගෙන ඉන්න එක හොඳයි දරුවනේ, නේද? දැනගෙන ඉන්න එක හොඳයි නිසා අපි ඒකත් දැනගමු, නේද? එහෙනම් පුතේ නැවත පාඩමකින් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් පහතරට සින්දු වන්නම පිළිබඳ කරපු මේ පාඩම ඕගොල්ලන්ට ගොඩාක් දුරට මේ තේරුණා කියලා මම හිතනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.